Our most fundamental doctrine includes the
knowledge. සාතන් මොසන්ව පරීක්ෂාවට ලක් කරන විට මොසන් පැවසුවා ඔබ කවුද තවද මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකි ඊශ්‍රායලයෙන් වරුන් අමතමින් ගීතිකාකරුවා පැවසුවා ඔබ සියල්ලෝ ඇති උත්තමයන්ගේ දරුවෝ වන්හුය පාලුතුමා ඉගැන්වා අතීතයේ වෙනසෙන්නට වුවන් දෙවියන් වහන්සේගේ දරුවෝ කියා ජෝසෙෆ් ස්මිත් හා සිඩ්නි රිග්න දෙවියන් වහන්සේ හා ජේසුස් වහන්සේගේ දර්ශනය වී ආත්මික හඬින් එය දෙයක් අනාවරණය කළා එනම් මෙලොව වෙසෙන සියල්ලන් දෙවියන් වහන්සේගේ දරුවන් හා පුත්‍රයන් කියාය 1995 දී අපොස්තුලවරු 15ක් හා අනාගත කර්තෘ ස්ථිර කළා සෑම මනුෂ්‍යෙක්ම මව ඇත්තේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමාන හා අපි හැමෝම දෙවියන් වහන්සේගේ ආත්මික දරුවෝ කියා සභාපති තෝමස් එස් මොන්සන් සාක්ෂි දරුවා අපි ජීවමාන දෙවි කෙනෙකුගේ දරුවෝය ශක්තිය හා බලයේ උතුම නව හැඟීම් විඳින්නේ නොමැතිව අපට අවංකව ස්ථිර විශ්වාසයක් ලබා ගත නොහැක මෙම දහම ඉතා සරලයි කොතරම් සරලද නම් එය අපට අසාමාන්‍ය ලෙස දෙයක් ලෙස සිතන්නට පුළුවන් එය අපිට එය නිරතුරුවම ඇසෙන නිසා එහෙත් අපි මොහොතකක් සිතයි බලුවොත් මෙය අසාමාන්‍ය දෙයක් කෙහෙත්ම අසාමාන්‍ය දෙයක් නොවේ අපගේ සුද්ධාත්මක උරුමය පිළිබඳ නිසි අවබෝධයක් තිබීම අතිශයින් වැදගත් එය මහිමාන්විත ගැලවීමේ සලස් මෙහි අතිවාරමයි එමෙන්ම ඒ තුළින් අපට දෙවියන් වහන්සේගෙන් ප්‍රථමයෙන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසයත් උන්වහන්සේගේ වන්දි ගෙවීම තුළින් අපගේ ගැලවීමත් කෙරෙහි අවබෝධයක් ඇති වෙනවා අපි නොකඩවා ධෛර්යමත් වෙනවා අප දෙවියන් වහන්සේට දුන් පොරොන්දු නිසි ආකාරව රකින්ට අසාමාන්‍ය කාරණාවක් හැරෙන්නට මා සිතනවා හැම සමාජිකම මෙහි අද පැමිණ ඇති බව පොතක් නොබලස් ගීතය නොමැතිව මම දෙවියන්ගේ දරුවෙක් යන ගීතය ගයන්න මෙම ආදරණීය ගීතිකාව අප පල්ලියේ වැඩියෙන්ම ගයන ගීතිකාව ලෙස කියන්න පුළුවන් එහෙත් වැදගත්ම ප්‍රශ්නය වන්නේ අපි එය ඇත්තෙන්ම දන්නවාද යන්නයි අප එය අපගේ මතකයෙන් හදවතෙන් හා ආත්මයෙන් දන්නවාද අප ස්වර්ගීය දරුවන් යන දැනුම අප ප්‍රථම හා ගැඹුරුම අනන්‍යතාවය විය යුතුයි මේ ලෝකයේ අපට අනන්‍යතාවය තාරුවන්න විවිධාකාරවලට තමන් උපන් ස්ථානය අනුව ජාතිය භාෂාව තවත් සමහරු තම රැකියාව තම විනෝදාංශ තුළින් අනන්‍යතාවය වෙන් කරගන්නවා එය කිසි වරදක් නැත එය අපගේ සදාතනික අනන්‍යතාවට එනම් අප දෙවියන් වහන්සේගේ දරුවන් යන අපගේ අනන්‍යතාවට පටහැනිව සඳහන් වන්නේ නැත්නම් එහි කිසිම වරදක් නැත මගේ බාලම දරුවා වයස අවුරුදු 6ක් එනම් පළමු සීනියේදී ඇයගේ ගුරුවරිය පන්තියේ හැම ළමයෙකුටම රචනාවක් ලියන්න කියා ඒ ඔක්තෝබර් මාසයයි එනම් ලොව සමහර රටවල් මළලුන්ගේ නිවාඩුව සමරන කාලයයි මෙය මගේ ප්‍රියතම නිවාඩුව නොවන අතර එහි යමියම් විනෝදවන්නට පුළුවන් යහපත් දේ ඇති කියා මා සිතනවා මෙම ගුරුවරිය හැම ළමයෙකුටම කොළය බැගින් බෙදූ අතර එම කොළේ ඉහළ කොටසේ රුපියයක් ඇද තිබුණි. එම මායාකාරියක් හා ඇය සමග බඳුනක උතුම් දානපානයක් දැන් ඔබට තේරවා ඇති ඇයි මේ මගේ ප්‍රියතම නිවාඩු වනවන්නේ කියා. මෙම රුපියට අදාළව තිබුණු ප්‍රශ්නය වූයේ ඔබ මෙම මායාකාරියගේ කසාය පානය කළා දැන් ඔබට කුමක් වේද? මෙහි අරමුණු වූයේ දරුවන්ගේ ඇති පරිකල්පන හැකියාව ඔබ නංවන්නට අතර මෙය මා පවසන්නේ ගුරුවරයාට මෙය තම ඉගැන්වීම වලට භාවිතා කිරීමට නොවේ ඔබ මායාකාරයේ කසාය පානය කළා නම් දැන් ඔබට කුමක් වේද මෙම මාතෘකාව යටතේ මගේ කුඩා දිනේ එය මෙලෙස සම්පූර්ණ කළා මම එවිට මියයයි මියගොස් මා ස්වර්ගයට යයි මම එතනට කැමති වේ ඒ ඉන්න පුළුවන් හොඳම ස්ථානය නිසා දෙවියන් වහන්සේ සමග ඉන්න විට එය ඉන්න පුළුවන් හොඳම ස්ථානය මෙම පිළිතුරට ඇයගේ ගුරුවරිය නිසැකවම මෛත්‍රියටපත් වන්නට ඇත ඇයගේ එම ඇගීම ගෙදරට ගෙන පසු අපි දුටුවා එයට ඇයගේ ගුරුවරිය වැඩි ලකුණු විතරක් නොව තරුවක්ද දී ඇති බව සැබෑ ජීවිතයේදී අප සැබෑ ගැටළු වලට මුහුණ පානවා මවාගත් ගැටලු නොවේ. නම් ශාරීරික මානසික හා ආත්මික වේදන අප සිතට දැනෙන විට වෙනත් දෙයක් සිදු වූ විට ඇතිවන සිත් වේදනාව සමහර අවස්ථාවලදී අපට සිදුවන අසාධාරණකම් අප විශ්වාස කරන අයෙකු විශ්වාසය කඩ කරන විට ඇතිවන කනගාටු සෞඛ්‍ය හා මුදල් අපහසුතා එමෙන්ම අපගේ සිතට අපගේ දහම පිළිබඳ ගැටලු පැනනගෙනට පුළුවන්. ඒ අපගේ තීරම් ගැනීමේ ඔබට ගිය දේ පිළිබඳව මෙසේ අපගේ ජීවිතය ගැටලු පැනනගෙන විට අපගේ ප්‍රතිචාර කුමක්ද? එයට එය සැකයද? ආත්මික දුරස් වීමද? එය අපගේ විශ්වාසයට බාධාක් වෙනවාද? එසේත් නැත්නම් අපේ දෙවියන් වහන්සේට හෝ අනෙක් අයට අපගේ ගැටලු දොස් නගනවාද? එසේත් නැත්නම් අපගේ ප්‍රතිචාරය වන්නේ අප කවුරුද කියා මතක් කර ගැනීමද? අප දයාබර දෙවි කෙනෙකුගේ දරුවෝ කියා මතක් කර ගැනීමද? ඒත් සමගම ඔහු කෙරෙහි විශ්වාසය දෙවියන් වහන්සේ අපට මේ ලෝකයේ ගැටලු වලට මුහුණ දීමට සලස්වනවා යන්න ඔහු අපට ආශිර්වාද කරනවා. මෙම මුහුණ දෙන ගැටලු වලින් අපට තව තවත් ශක්තිමත් වනවාද යන්නත්. මෑතකදී මම වැඩිමහල් ජෙෆ්රි හොලන් හමුවන්ට ගිය අවස්ථාවකදී මානසික ජීවිතයේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳ සාකච්ඡාවකදී ඔහු පැවසුවා අපට අවශ්‍ය දේවල් අපට ලබා ගන්නට පුළුවන් කියා. එසේත් නැත්නම් ඒවට වඩා හොඳ දේවල් ලබා ගන්නට පුළුවන් කියා. මාස 5කට පෙර මගේ බිරිඳ ඩයන් සහ වැඩිහිටි බේටනා ඔහුගේ බිරිඳ සමග අපි අප්‍රිකාවට සංචාරයකට යෙදුණා. අප සංචාරයේ යෙදු 6 වෙනි හා අවසාන රට වූයේ ලයිබීරියාව. එය සුන්දර රටක්, යහපත් මිනිසු හා ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටක්. එහෙත් එහි දුෂ්කරතා කිහිපයක් නම් වුණා. දේශපාලනික අක්‍රමිකතා හා රට තුළ යුද්ධ නිසා දුළුදුකම එම මිනිසුන්ට මුහුණ දෙන්න සිදු වී තිබුණා. එයින් ඉතා විශාල ගැටලුවක් වූයේ ඉබෝලා නම් වූ 5000කට ආසන්න මිනිසුන් පිළිගත් දරුණ වසංගතයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලද පසු ඔවුන්ව බැහැ දැකීමට ගිය ප්‍රථම සභාවේ නායක කණ්ඩායම අප විය. ඒත් එක්කුණුසුම් ඉරු දිනක අපි නගරයේ කුලියට ගත් කාමරයක තිබූ සභා රැස්වීමකට ගියා. පුටු 3500ක් කෙසේ හෝ රැස් කර තිබුණා. සම්මන්ත්‍රණයට ආසාමිකයන් ගණන 4100කි. එහි පැමිණි බොහෝ දෙනෙකු පැමිණියේ ඇවිදගෙන. එසේත් නැත්නම් දුෂ්කර පොදු ගමනාගමනයේ ඔවුන්ට එය පහසු වූයේ නැත. ඒත් ඔහු පැමිණියා. අපි ශාලාවට ඇතුළු වන විට එහි ඔවුන් පුදුමාකාර ලෙසට ලැහැස්ති වී සිටියා. දේව වචන ඉගෙන ගැනීමට අපට තදින්ම සුදාත්මයන්ව දැනුණා. කතිකයා සුද්ධ ලියවිලි පාඨකයක් කියන විට සාමාජිකයන්ද ඔවුන් සමග යහන නගා කියවනවා. එය අපිට කරදරයක් හෝ අපහසුතාවයක් වූයේ නැත. කෙටි පාඨයක් හෝ දීර්ඝ පාඨයක් හෝ කුමක් හෝද හන නගා කියනවා. මෙය අප ඔබටත් අනුගමනය කරන්න කියනවා නොවේ. එහෙත් අපි එයින් මාවිතට පත් වුණ ඔවුන් එසේ කිරීමට හැකියාවක් ඇති නිසා පියානෝ වාදනා කළේ අවුරුදු 14ක වයස ඇති පිරිමි දරුවෙකි. සභාවේ සෑම සාමාජිකයම හන නගා ප්‍රීතියෙන් ගීතනා කළේය. පසුව වැඩිහිටි බෙට්නා කතාවක් දුන්නා. ඔවුන් අපොස්තුලවරුන්ගෙන් ඉගෙන ගැනීමට හා සාක්ෂි දැරීමට ඇසීමට නොඇසිල්ලෙන් සිටි බව නිසකයි. ඔහු කතාව අතරතුරේදී එකවර ඔහු ඇහුවා, ඔබ දන්නවාද හවුෆර්ම ෆවුන්ඩේෂන් ගීතිකාව ගැන? මුළු 4100ක් වූ සාමාජිකයන් ඔහු කියා පිළිතුරු දුන්නා, ඔබ දන්නවද එහි 7 වන පදය? සාමාජිකයන් නැවතත් ඔව් කියා පිළිතුරු දුන්නා. අවුරුදු 10ක් මුළුල්ලේ මෙම ගීතිකාව ගයන මොමන්ට් තබනාකල් ගීතිකා කණ්ඩායම එයට 7 වන පදයක් ඉතුරු කළා. මෙම පදය සාමාන්‍යයෙන් ගයනා නොකරන අතර වැඩි ඩිබේට්නා පැවසුවා. මෙම ගීතිකාවේ 1, 2, 3 හා 7 වන පදය ගායනා කරන ලෙසට කිසිදු පැකලීමකින් තොරව ආරෝනික පූජකවරයා පියානෝව වාදනය කරන්න පටන් ගත් අතර ඔවුන් 4100ක් දෙනාම එක හඬින් ශබ්දයෙන් හා එක ලෙස 1, 2, 3 හා 7 වන පද ගායනා කළා. එනම් මෙය මෙසේ සිදු විය. සැනසීම ලබන්ට ජෙසුස් වහන්සේ වෙත නැමනු ආත්මය ඔහුගේ හතුරන්ට පවා දෙන්නට බෑ දැනෙන්නේ නෑ. මුළුමනින්ම අපායම ඒ ආත්මය සැලසීමට තැත් කළාද? කිසි විටක නෑ මම කිසි විටක නෑ, මම කිසි දිනක අතහැර යන්නේ.
I'll never forsake.
මයිතම් වැදගත් දෙයක් ඉගෙන ගත්ත. අපි ජීවත් වන්නේ අපි කවුරුද කියා අපිට නිතර අමතක වන ලෝකයක. තව තවත් පරීක්ෂාවෙන් වැඩි වෙනවාටත් සමගම අපි එය සාමාන්‍ය දෙයක් ලෙස සලකනවා. සලකිල්ලට ගන්නේ නැහැ. අවසානයේ අපිට අපේ දෙවියන් වහන්සේ හා සමග ඇති බැඳීම මතක තැබීම. ලයිබීරියාවේ සිටින සමාජිකයන්ට වැඩි පහසුකම් නැහැ. එහෙත් ඔවුන්ට සුදාත්මික සියල්ලම පිරී තිබුණා. අපි එදින මොරොන්සියාවේ සාක්ෂි දරුවෝ. ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් හා පුත්‍රයාණන්ගෙන් පිරුණු එක් කණ්ඩායමක් කියා දැන සිටි පිරිසක් දෙසයි. අද ලෝකයේ අප කොතැන සිටියත් කුමන ප්‍රශ්නයක් සිටියත් අපි දැන ගත යුතුයි. අපි දෙවියන්ගේ දරුවන් කියෝ කියා මෙය අපගේ සිතට තදින් කා වැදුණු විට අපගේ විශ්වාස වැඩි වෙනවා. අපිව නිතර පව් සමාකර ගැනීමට ධෛර්යමත් වෙනවා. අපට ශක්තිය ලැබෙනවා. නොසැලී සෑම බාධකයක් තුළින්ම ගොස් ජයග්‍රහණයට මා මේ සියල්ල පවසන්නේ ජේසුස් යන නාමයෙනි. ආමෙන්.